ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ ආනුෂංගික කලාවන් විදිහට සැලකෙන වේශභූෂණ හා පසුතල නිර්මාණ පිළිබඳවයි. වේදිකා නාට්‍යයක් කියන්නේ සාමූහික කලා මාධ්‍යයක්. එහිදී නාට්‍යයේ සාර්ථකත්වයේ කෙරෙහි මේ සාමූහිකව වැඩ කරන සියලුම කලාවන්වල දායකත්වය ඍජුවම බලපානු ලබනවා. අධ්‍යක්ෂවරයාගේ අභිප්‍රාය නළු නිළියන් මගින් සතර අභිනය උපයෝගී කරගෙන ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදී විවිධ අයුරින් සහය වන්නා වූ කලාවන් ආනුෂංගික කලාවන්ට අයිති වෙනවා. ආනුෂංගික කියන පදය අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ ඇන්සිලරි කියලා. මේකේ තේරුම වෙන්නේ සහයෝගය, උපකාරය කියන එක. නාට්‍යයේ තේමාව රූපණය මගින් ප්‍රේක්ෂකයන් වෙත ගෙන යාමේදී එහි අභිනයන් සාර්ථකව ඉදිරිපත් කිරීම සඳහා ආනුෂංගික කලාවන් මගින් විශාල දායකත්වයක් ලබා දෙනවා. දැන් අපි බලමු ආනුෂංගික අංගයන්ට, එහෙම නැත්නම් ආනුෂංගික කලාවන්ට අයත් වන විෂයන් මොනවද කියලා. වේශභූෂණ, වේදිකා පසුතල, අංග රචනය, සංගීතය, රංගාලෝකය ආදී විෂයන් ආනුෂංගික කලා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. නාට්‍යයකට ආනුෂංගික කලා යොදා ගැනීමෙන් නාට්‍ය අවස්ථා, චරිත වගේම තේමාව වඩාත් අර්ථවත් කරගන්න පුළුවන්. එහෙමනම් මේ ආනුෂංගික කලාවන් අතර වේශභූෂණ කියලා කියන්නේ මොනවද? නාට්‍යයකට වේශභූෂණවල ඇති වැදගත්කම වගේම ඒවා නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවද කියලා අපි මුලින්ම බලමු. නාට්‍යයක චරිත සඳහා නිර්මාණය කරනු ලබන ඇඳුම් පැළඳුම් වේශභූෂණ ලෙස හඳුන්වන්න පුළුවන්. මේවා රංග වස්ත්‍රාභරණ වගේම වෙස්මෝස්තර රචනා ලෙසත් හඳුන්වනු ලබනවා. ඉංග්‍රීසි භාෂාවෙන් වේශභූෂණ නිර්මාණය කස්ටියුම් ඩිසයිනින් ලෙස හඳුන්වනු ලබනවා. එහෙමනම් අපි බලමු නාට්‍යයකට මේ වේශභූෂණවල ඇති වැදගත්කම මොකක්ද කියලා. සතර අභිනයන් අතරින් වේශභූෂණ අයත් වෙන්නේ ආහාරය අභිනයට. නළුවා තමන්ගේ රංගනය සඳහා පිටතින් රැගෙනෙන දේවල් අපි ආහාරය අභිනයට අයත් කොට දක්වනවා. ඒ අනුව වේශභූෂණ කියන එකත් අයිති වෙන්නේ ආහාරය අභිනය කියන කොටසට. රංගන ශිල්පීන්ගේ බාහිර සමාරූපයට වගේම අභ්‍යන්තර සමාරූපයටත් වේශභූෂණ ඉතා වැදගත් වෙනවා. ඒ වගේම නළුවෙකුට හෝ නිළියකට තම චරිතයට අදාළව වේශභූෂණවලින් සැරසීම මගින් චරිතයට අභ්‍යන්තරිකව පිවිසීමේ උත්තේජනයක් ලැබෙනවා. අපි එදිනෙදා ජීවිතයේදී අවස්ථානුකූලව ඇඳුම් පැළඳුම් වෙනස් කරන විටත් මේ කාරණය අපිට අවබෝධ කරගන්න පුළුවන්. උදාහරණ විදිහට පාසල් යන විට සුදු පැහැති නිල ඇඳුමින් සැරසී යාම. පන්සල් යන විට සුදුසු පරිදි සුදු පැහැ ඇඳුමකින් සැරසී යාම. මෙහිදී අපි ඒ ඇඳුම් වලින් සැරසුණහම අපේ භූමිකාව වෙනස් වෙන අතරම අභ්‍යන්තරිකවත් ඒ චරිතයට ප්‍රවිෂ්ඨ වෙලා ඒ චරිතයේ ගති ලක්ෂණ විදහා පාන බව වටහා ගන්න පුළුවන්. අවස්ථානුකූලව හැසිරීම, ගමන බිමන, කතාබහ පවා වෙනස් වෙන බව වගේම ඒවා එකිනෙකට සාපේක්ෂ වුණත් ඒ තුල බොහෝ සමාන ගති ලක්ෂණ ඇති බවත් පේනවා. ඒ නිසා රංගන ශිල්පියාගේ රංගන කාර්ය වඩාත් සාර්ථක කර ගැනීමට වේශභූෂණ වැදගත් වෙන බව වටහා ගන්න අපිට පුළුවන්. ප්‍රේක්ෂක රසවින්දනයට ආසන්නම හේතුවක් වශයෙන් නාට්‍යෝචිත මෙන්ම නිර්මාණශීලී වේශභූෂණ වැදගත් වෙනවා. ඒ වගේම අදාළ චරිතයන් පිළිබඳව පළමු අවබෝධය ප්‍රේක්ෂකයාට ලබා ගැනීමට වේශභූෂණ බොහෝ සෙයින් ඉවහල් වෙනවා. නිරූපණය කරන භූමිකාව පිළිබඳ දෘශ්‍ය සංඥා රාශියක් මේ වේශභූෂණ හරහා නිකුත් වෙනවා. එතකොට ඇතැම් චරිත අපිට ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් වේශභූෂණ මගින් දුටු පමණින් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. උදාහරණ විදිහට පොලිස් නිලධාරියෙක්, වෛද්‍යවරයෙක්, බෞද්ධ භික්ෂුව, කතෝලික පූජකතුමෙක්, රජතුමෙක්, හෙදියක්, හමුදා නිලධාරියෙක් වගේ චරිත අපිට දුටු විගස හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා එවැනි චරිතයක් වේදිකාව මත දුටු විට ඒ චරිතය කුමක්ද කියා වටහා ගැනීම සිදුවෙන්නේ මුලින්ම මේ වේශභූෂණ මගිනුයි. මේ අනුව බැලුවම අධ්‍යක්ෂවරයාගේ සිතැඟිවලට අනුව ගෙන යා යුතු චරිතය ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට වේශභූෂණ බෙහෙවින් ඉවහල් වෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි චරිතය තුළ ඇති විවිධ ලක්ෂණ, අභ්‍යන්තර හා බාහිර ලක්ෂණ ආදී සියලු ගුණාංග ප්‍රබලව දැක්වීමටත් වේශභූෂණ උපකාරී වෙනවා. ඒ කියන්නේ එම චරිතය තුළ ඇති පිළිවෙල, එහෙම නැත්නම් අවුල් සහගත බවත් අපිට ඔවුන්ගේ වේශභූෂණ මගින් වටහා ගන්න පුළුවන්. ඔවුන් ඇඳ පැළඳ සිටින ආකාරයට අනුව ඒ චරිතයට අදාළ අභ්‍යන්තරික මනෝභාවයන්, මානසික තෘප්තිය, එහෙම නැත්නම් මානසික වියවුල් සහිත බව පිළිබඳව සංඥාමය හැඟවීමක් මේ තුලින් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි චරිතයක වයස හා තරාතිරම අනාවරණය කර ගැනීමටත් අපිට ඒ චරිතයේ වේශභූෂණ වැදගත් වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට චරිතයේ චරිත ලක්ෂණයන්ට, තත්වයට වගේම චරිතයේ වයසට අදාළව තමයි වේශභූෂණ නිර්මාණය කරන්නේ. ඒ වගේම නාට්‍යයට අදාළ භූගෝලීය පසුබිම මේ වේශභූෂණ හරහා අනාවරණය කරගන්න පුළුවන්. නාට්‍ය අයත් යුගය, කාලය, දේශය, දේශගුණික තත්ත්වයන් අනුව වේශභූෂණ අපි නිර්මාණය කරනවා. උදාහරණ විදිහට සීතල රටක අඳින වේශභූෂණ, රාත්‍රී කාලයේදී අඳින වේශභූෂණ, එහෙම නැත්නම් ඓතිහාසික යුගයට අයත් වේශභූෂණයන් එකිනෙකට වෙනස්. විවිධ රටවල් අනුවත්, ජාතීන් අනුවත්, සංස්කෘතිකමය වශයෙනුත් වේශභූෂණ විවිධ වෙනවා. එවිට එවැනි අවස්ථාවක නාට්‍ය තුළ අපට එවැනි තත්ත්වයන් හඳුනා ගන්න මේ වේශභූෂණ ඉතා වැදගත් වෙනවා. මේ වේශභූෂණවල ඇති තවත් වැදගත්කමක් තමයි වේශභූෂණ මගින් නාට්‍යයේ ශෛලිය හඳුනාගත හැකි වීම. නාට්‍ය ලෝකධර්මී ශෛලියට අයත් නම් නිර්මාණය කරනු ලබන වේශභූෂණ සාමාන්‍ය ජීවිතයේ අඳින පළඳින ආකාරයට සමීපව වේදිකාවට සරිලන අයුරින් තමයි නිර්මාණය කරන්නේ. ඒ වගේම නාට්‍ය පෙළ නාට්‍ය ධර්මී රංග ශෛලියට අනුව සකස් කර තියෙනවා නම් නිර්මාණය කරනු ලබන වේශභූෂණ ස්වභාවිකත්වයෙන් ඈත්ව කාල්පනිකත්වයෙන් හා අතිශයෝක්තියෙන් යුතුව තමයි නිර්මාණය කරන්නේ. මේ අයුරින් ගත්තම මේ නාට්‍ය ලෝකධර්මී ශෛලියට අයත් නාට්‍යයක්ද, එහෙම නැත්නම් නාට්‍යධර්මී ශෛලියට අයත් නාට්‍යයක්ද කියන එක අපිට වේශභූෂණ මගින් වටහා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු නාට්‍යයකට වේශභූෂණ නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවද කියලා. නාට්‍යයකට වේශභූෂණ නිර්මාණය කිරීමේදී වේශභූෂණ නිර්මාණ ශිල්පියා විසින් සැලකිල්ලට ගත යුතු කාරණා බොහෝමයක් තියෙනවා. සෑම ආනුෂංගික ශිල්පියෙක්ම නාට්‍යයකට තම ආනුෂංගික කලා දායකත්වයේ ලබා දීමේදී නාට්‍යයේ පිටපත හොඳින් අධ්‍යයනය කළ යුතු වෙනවා. අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කරමින්, නාට්‍ය පුහුණු වීම හා සම්බන්ධ වෙමින් තමන්ගේ කාර්ය සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි වේශභූෂණ නිර්මාණයට ප්‍රථමයෙන් ඊට අදාළව සැලැස්මක් තිබීම ඒවා සාර්ථකව නිර්මාණය කරගන්න විශාල පිටුවහලක් වෙනවා. චරිතවලට අදාළව නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන වේශභූෂණ සැලසුම් ඇඳලා ඒවා වර්ණගන්වා ගැනීමෙන් නිවැරදිම අවසාන නිර්මාණය පිළිබඳ එකඟතාවයකට එන්න පුළුවන් වෙනවා. නාට්‍යයේ ශෛලිය, යුගය, දේශය, කාලය, භූගෝලීය පසුබිම, සංස්කෘතිය වගේ කාරණා පිළිබඳ සැලකිලිමත්ව වේශභූෂණ නිර්මාණය කළ යුතු වෙනවා. උදාහරණයක් විදිහට අපි ඓතිහාසික යුගයට අයත් චරිතයක් සඳහා වේශභූෂණ නිර්මාණය කරනවා නම් අදාළ යුගයේ වස්ත්‍රාභරණ පිළිබඳව මනාව අධ්‍යයනය කළ යුතු වෙනවා. වර්තමානයේ ඉඳලා අනුරාධපුර, පොළොන්නරු, යාපහු ආදී යුගයන්, එහෙම නැත්නම් ගල් යුගය, දඩයම් යුගය ආදී අතීතයේ දක්වා විමසා බලද්දී කාලෙන් කාලයට, යුගයෙන් යුගයට ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් හා ආවේනික ලක්ෂණ තියෙනවා. ඒවා දේශීය හා විදේශීය වශයෙන් විවිධාකාර වෙනවා. එහෙමනම් එවැනි චරිතවලට අදාළව වේශභූෂණ නිර්මාණයට ප්‍රථම ඒ කාල වකවානුවන් පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඉතාමත් වැදගත්. භූමිකාව පිළිබඳ සංඥා රැසක් වේශභූෂණ හරහා නිකුත් වෙන නිසා චරිත හා චරිතවල ස්වභාවයන් පිළිබඳවත් සැලකිලිමත් වෙමින් ඒවා නිර්මාණය කළ යුතුයි. ඒ වගේම නළුවාගේ ශරීර ප්‍රමාණය, සමේ වර්ණය ආදී කාරණා පිළිබඳ වේශභූෂණ ශිල්පියා සැලකිලිමත් විය යුතුයි. වේශභූෂණ නිර්මාණයකදී සලකා බැලිය යුතු තවත් සුවිශේෂීම කාරණයක් වෙන්නේ වර්ණ සමග කටයුතු කරන අනෙකුත් ආනුෂංගික කලාවන් සමග සුසංයෝග වීමයි. අංග රචනා, පසුතල නිර්මාණ වගේම රංගාලෝකය ආදී වේශභූෂණවලට අමතරව වර්ණත් සමග කටයුතු කරන ශිල්පීන් සමග එකඟතාවයකට ඒම මෙහිදී ඉතා වැදගත් වෙනවා. මොකද රංගාලෝකයේ භාවිතයේදී ආලෝකයේ පතිත වෙන පෘෂ්ඨවල ඇතැම් වර්ණ වෙනස් විය හැකියි. ඒ වගේම පසුතල, අංග රචනා ආදිය වේශභූෂණ සමග සුසංයෝග වීමේදී ලබා දෙන ප්‍රේක්ෂාව මනාව ගැළපිය යුතු වෙනවා. මේ වර්ණ මිශ්‍ර වීමේදී ඒවා නොගැලපීමකට හරි එහෙම නැත්නම් වෙනස් වීමකට හරි භාජනය වුණොත් ඒවා තුලින් නාට්‍යයේ චරිතවලට වගේම අර්ථ රසයට පවා හානි වෙන්න පුළුවන්. ඒ නිසා වේශභූෂණ නිර්මාණය කරන විට මෙම වර්ණ ගැළපීම් හා සුසංයෝජන පිළිබඳ මනා දැනුමක් තිබීමත් වැදගත් වෙනවා. ඒ වගේම වේශභූෂණ නිර්මාණයේදී යොදා ගන්නා වර්ණවල ඒ වර්ණවලට ආවේණික වූ අර්ථ ප්‍රතිනිර්මාණය කරනවා. සුදු පාටින් පාරිශුද්ධ බව, සංයමය, අවාසනාව, ශෝකය, කළු පාටින් මරණය, අඳුර, නිරය, නරක, නපුරුකම, දුක, රතු පාටින් අන්තරාව, රාගය, භයානක බව, විප්ලවය, කිලිසහිත බව, විනාශය, කහ පාටින් තාරුණ්‍යය, සතුට, නිල් පාටින් බලය, කරුණාව, ඉවසීම, පිවිතුරු බව, හුදකලා බව, දම් පාටින් රාජකීය බව, වීරත්වය, උදාර බව, දුඹුරු පාටින් ශෝකය, යටහත් පහත් බව, දිලිඳු බව, තැමිලි පාටින් උණුසුම, සශ්‍රීකත්වය, කොළ පාටින් ගුප්ත බව, ජීවය, හරිත ලක්ෂණ, අළු පාටින් මලානික බව, දුක ආදිය අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. එහෙමනම් වේශභූෂණ නිර්මාණ ශිල්පියාට මේ පිළිබඳ අවබෝධයක් තිබිය යුතු වෙනවා. ඒ වගේම වර්ණ යෙදීම මගින් චරිත මතු කර දැක්වීමටත්, චරිත යටපත් කර දැක්වීමටත් හැකි වෙනවා. ඇතැම් විට රංග වස්ත්‍රවල ඉරි, එහෙම නැත්නම් කොටු වැනි හැඩතල හේතුවෙන් චරිත යටපත් වී රංග වස්ත්‍ර ඉස්මතු වෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳවත් වේශභූෂණ නිර්මාණ ශිල්පියාට අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්. වේශභූෂණ නිර්මාණය කිරීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තමයි රංගන ශිල්පියාට හෝ ශිල්පිනියට ඒවා පහසුවෙන් ඇඳ ගැනීමට හා ඉවත් කිරීමට හැකිවීම. රංගන කාර්යයට අපහසුවක් නොවන ආකාරයට මේවා නිර්මාණය කළ යුතු වෙනවා. ඇතැම් විටක නාට්‍ය රඟ දක්වන අතරවාරයේදී වේශභූෂණ මාරු කිරීමට සිදුවෙන්න පුළුවන්. එකම රංගන ශිල්පියාම වෙනත් ඇඳුමකින් හෝ එහෙම නැත්නම් වෙනත් චරිතයකින් නැවතත් වේදිකාවට පිවිසීමට ඉඩ තියෙනවා. එවිට එවැනි අවස්ථාවන්වලට ගැළපෙන විදිහට වේශභූෂණ නිර්මාණය කළ යුතු වෙනවා. උදාහරණ විදිහට පහසුවෙන් මාරු කිරීමට හැකි පරිදි ෂිපර් හෝ වෙල්කෝ කැබලි යොදා ගැනීම. එකම ඇඳුමෙහි පැති දෙකම ප්‍රයෝජනයට ගනිමින් චරිත දෙකකට සුදුසු ලෙස ඇඳුම සකසා ගැනීම. කලිසම්, කබා වගේ දේවල් අපිට ඒ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. පැලඳ සිටින වේශභූෂණ වලටම තවත් වේශභූෂණ කොටස් සම්බන්ධ කරගනිමින් පෙනුම වෙනස් කර ගැනීම. සලුවක්, කබායක්, හිස්වැසුමක් පැලඳීම වගේ දේවල් මගින් අපිට එය සිදු කරන්න පුළුවන්. ඒ වගේම රූපණ ශිල්පීන්ට පහසුවෙන් දරාගෙන සිටීමට හැකිවන පරිදි මේවා නිර්මාණය කළ යුතුයි. අපි දන්නවා ඇතැම් විට නාට්‍යයක නර්තන හෝ ශාරීරික චලන හෝ මතුකර දැක්වීමට අවශ්‍ය වෙන අවස්ථා තියෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවලදී ඊට සුදුසු පරිදි වේශභූෂණ නිර්මාණය කරගත යුතු වෙනවා. වේශභූෂණ ඉතා සරලව සැහැල්ලුව නිර්මාණය කිරීම රංගන ශිල්පියාගේ රංගනයට වඩාත් පහසුවක් වෙනවා. ඒ වගේම රූපණය වඩාත් ඉස්මතු වෙන ආකාරයට, රූපණය යටපත් නොවන ආකාරයට මේවා නිර්මාණය කරගත යුතු වෙනවා. විවිධ ආභරණ සකස් කර ගැනීමේදීත් අධික වියදම් සහිත සැබෑ ආභරණ වෙනුවට රංගෝචිතව නිර්මාණය කරගත් සරල ආභරණ භාවිතා කිරීමට හැකිනම් එය නිර්මාණයට වඩාත් වැදගත් වෙනවා. විවිධ ඇට වර්ග, පල්, බොත්තම්, මැටි හෝ කඩදාසි, කාඩ්බෝඩ්, රෙදි, කපුනූල්, ලීකුඩු ආදිය යොදාගෙන විවිධ හැඩතල සහිතව ආභරණ නිර්මාණය කරගන්න අපිට පුළුවන්. ඒ වගේම වේශභූෂණ නිර්මාණය කිරීමේදී ප්‍රේක්ෂකයාට, ප්‍රේක්ෂාවට බාධාවක් නොවන පරිදි ඒවා නිර්මාණය කරගත යුතුය. මොකද ප්‍රේක්ෂාව නාට්‍යයේ සාර්ථකත්වයට අනිවාර්යෙන්ම බලපාන නිසා. රංගාලෝකකරණයේදී ප්‍රේක්ෂකයාගේ ඇසට අපහසුවක් නොවන පරිදි අපි වේශභූෂණ නිර්මාණය කරගත යුතු වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් බොහෝ දිලිසෙන වස්ත්‍රාභරණ වේදිකා ආලෝකයේ මත පතිත වීමේදී ප්‍රේක්ෂාවට බාධා වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් තමයි එහිදී අපි රෙදි වර්ග හා අනෙකුත් අමුද්‍රව්‍ය තෝරාගත යුත්තේ. නාට්‍ය නිර්මාණයකට වේශභූෂණ නිර්මාණය කිරීමේදී අපි සැලකිල්ලට ගත යුතු කරුණු තමයි ඒ විදිහට අපි සාකච්ඡා කරේ. ඊළඟට අපි සාකච්ඡා කරමු පසුතල නිර්මාණ පිළිබඳව. පසුතල නිර්මාණ කියන එක අපට රංග භූමි අලංකරණ, එහෙම නැත්නම් වේදිකා සැරසිලි වගේ නම් වලිනුත් හඳුන්වන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් මේක අපි හඳුන්වන්නේ සෙට් ඩිසයින් කියලා. නාට්‍යයෙන් ඉදිරිපත් වන විවිධ අවස්ථාවන්ට උචිත ලෙස රංගභූමිය සකස් කිරීම රංගභූමි අලංකරණය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. වේදිකාවේ ප්‍රධාන තිරය විවර වෙනවත් සමගම එකවරම ප්‍රේක්ෂකයාට දක්නට ලැබෙන්නේ රංගභූමි අලංකරණ, එහෙම නැත්නම් මේ පසුතල නිර්මාණයි. ඒ තුලින් ප්‍රේක්ෂකයාගේ මනසට එකවරම නාට්‍ය පිළිබඳ සංඥා රස නිකුත් කරනවා. ශාන්ති කර්මවල ඉඳන් නාට්‍ය කලාවේ විකාශනයේදී විවිධ අයුරින් මේ පසුතල නිර්මාණ භාවිතා කරලා තියෙනවා. පසුතලය වේදිකාවේ ගැඹුර කියාපෑමටත් නාට්‍යයේ විකාශනයට අදාළ සිද්ධීන් ප්‍රේක්ෂකයා තුල විශ්වාසනීයත්වෙන් ගොඩනැගෙන ලෙසත් නිර්මාණය කිරීමටත් ඉතා වැදගත් වෙනවා. නාට්‍යයේ ප්‍රාසංගිකත්වය ඉස්මතු කිරීමට එය බෙහෙවින් ඉවහල් වෙනවා. නාට්‍ය නිර්මාණයට අවශ්‍ය කරන පසුබිම පරිසර තත්ත්වයන් ගොඩනගා ගන්නේ අපි මේ පසුතල නිර්මාණ හරහා. එම නිසා මේ පසුතල නිර්මාණ කියන්නේ නාට්‍යයේ ඇති හුදු සැරසිල්ලක් නොවන බව වටහා ගන්න අවශ්‍යයි. ඒවා නාට්‍යයට උචිත විය යුතුය. මේ වේදිකා පසුතල අපිට අධ්‍යයනයේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ නියෝජනාත්මක පසුතල හා නියෝජනාත්මක නොවන පසුතල විදිහටයි. නියෝජනාත්මක පසුතල කියන්නේ නාට්‍යයේ තේමාවට අදාළව රට, යුගය, ආර්ථික, සංස්කෘතික, දේශපාලන පසුබිම, බාහිර සිතුම් පැතුම්, පාරිසරික තත්ත්වයන් පිළිබිඹු වෙන ලෙස නිර්මාණය කරන පසුතලයි. එතකොට නියෝජනාත්මක නොවන පසුතල කියන්නේ නාට්‍යයේ තේමාව හා ඍජු සම්බන්ධයක් නොපෙන්වන නිර්මාණාත්මක හා සංකේතාත්මක පසුතලයි. ප්‍රේක්ෂකයා තම අභිමතය පරිදි මෙවැනි පසුතල විග්‍රහ කර ගන්නවා. මෙවැනි පසුතල ඇතැම් නාට්‍ය ආකෘතීන් වලදී ඒ නිර්මාණකරුවන් යොදා ගන්නවා. උදාහරණ විදිහට අසම්මත නාට්‍ය කලාවේදී අස්ථීර බව, අර්ථ ශුන්‍ය බව, පැහැදිලි බවක්, නිශ්චිත බවක් නොමැති තත්ත්වය මෙවැනි පසුතල මගින් කියාපෑමටත් නිර්මාණකරුවෝ මේවා යොදා ගන්නවා. නාට්‍යයේ ප්‍රාසංගිකත්වයට හා සාර්ථකත්වයට බෙහෙවින් වැදගත් ආනුෂංගික අංගයක් වන පසුතල නිර්මාණ සහිතව මෙන්ම රහිතවත් නාට්‍යයක් ඉදිරිපත් කිරීමට පුළුවන්. ලෝකධර්මී නාට්‍යවල පසුතල යොදාගත්තත් නාට්‍යධර්මී නාට්‍යවල පසුතල භාවිතා කෙරෙන්නේ නැහැ. ඉතා අල්ප ලෙස සංකේතාත්මකව පසුතල භාවිතා කළත් පසුතල කිසිසේත්ම භාවිතා නොකළත් ප්‍රාසංගිකත්වයේ නොඅඩු ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වූ නාට්‍ය නිර්මාණ තියෙනවා. උදාහරණ විදිහට එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ මනමේ සහ සිංහබාහු වගේ නාට්‍ය ධර්මී නාට්‍යවල පසුතල මැවීම සිදුවෙන්නේ වචන මගින් හා රංගන ශිල්පියාගේ ආංගික හා සාත්වික අභිනයන් මගිනුයි. නමුත් ප්‍රේක්ෂකයා එතුලින් පසුතලය තම මනසේ මවා ගනිමින් නාට්‍ය රස විඳිනවා. මේ පසුතල නිර්මාණ සංකේතාත්මකව යොදා ගන්න පුළුවන්. විශාල පසුතල නිර්මාණ වෙනුවට පරිසරය හා නාට්‍යයේ තේමාවද විදහා දක්වන ආකාරයට පසුතල නිර්මාණය කර ගනිමින් සාර්ථක වූ නාට්‍ය බොහෝමයක් තියෙනවා. ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ කැලණි පාලම නාට්‍ය තුල කැලණි පාලම අවට සිටින පැල්පත්වාසීන්ගේ කටුක ජීවිතය පිළිබඳ ඛේදවාචකය නිර්මාණය කිරීමේදී වේදිකාවේ පාලමක ආකෘතියක් හා පාලම දෙපස පැල්පත් දෙකක ආකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පහන් කණුවක් පදික වේදිකාවේ නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ල තුලින් අපිට විශාල කතාවක් දුටුපමණින් මනස තුලට ගේනවා. ඒ වගේම තමයි හෙන්රි ජයසේන මහත්මයාගේ හුණුවටේ කතාව නාට්‍ය තුල වැල්පාලම දැල්කැබැල්ලකිනුත් උසාවිය විනිශ්චය ආසනයකිනුත් සංකේතානුසාරීව නිර්මාණය කර තිබීමත් එවැනි අවස්ථාවක් විදිහට දක්වන්න පුළුවන්. අපිට මේ පසුතල නිර්මාණයක් නාට්‍යයකට නිර්මාණය කර ගැනීමේදී ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි දැන් අපි කතා කළ සංකේතාත්මක පසුතල නිර්මාණය කරන එක. තව අපිට පුළුවන් චිත්‍ර වස්ත්‍ර භාවිතා කිරීම මගින් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ස්ලයිඩ්ස් ඒ කියන්නේ වර්ණ විනිවිදක මගින් රංගාලෝකයේ ගගනිකාව මත පතිත කිරීම මගින් ඒ වගේම ජීවමාන රංගන ශිල්පීන් යොදා ගැනීම මගිනුත් අපට නාට්‍යයට උචිත ලෙස පසුතල නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මේ පසුතල නිර්මාණ නාට්‍යයකට වැදගත් වෙන්නේ කොහොමද කියලා. පසුතලය සන්නිවේදන මාධ්‍යයක් විදිහට භාවිතා වෙනවා. අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට බලාපොරොත්තු වන අදහස, තේමාව ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට මෙය ඉතා වැදගත්. සමහර වෙලාවට වචන මගින් කිව නොහැකි දේ පසුතල මගින් කීමට පුළුවන්. උදාහරණයක් විදිහට රංජනී ඔබේසේකරගේ බර්නාඩාගේ සිපිරි ගෙදර නාට්‍යයේ කුඩා කළු ජනෙල් ඉතා ඉහලින් සවිකර තිබීමෙන් එහි කාන්තා චරිතවල සිරවීම හුදෙකලා බව නිරූපණය වෙනවා. කැලණි පාලම නාට්‍යයේත් එහි පසුතල මගින් පැල්පත් වාසීන්ගේ බොහෝ කටුක වූ ජීවිතය ගැන අදහසක් ගෙන එනවා. අපි මුලිනුත් කතා කළ ආකාරයට තිරය විවර කිරීමේදී පටන් තිරය වැහෙන තුරුම ප්‍රේක්ෂකයාට දිස්වන ප්‍රේක්ෂාව ප්‍රේක්ෂකයා නාට්‍ය කෙරෙහි ඇද බැඳ තබාගත හැකි ආකාරයට නිර්මාණය කිරීමට පසුතලය වැදගත් වෙනවා. දෘශ්‍යමය හා සජීවී මාධ්‍යයක් වන නාට්‍ය ප්‍රේක්ෂකයා රස විඳින විට පසුතල නිර්මාණ සහිත ජීවමාන නළුනිලි රංගනය තුළින් නාට්‍ය පිළිබඳ චරිත පිළිබඳ අවබෝධයක් ප්‍රේක්ෂකයාට පහසුවෙන් ලැබෙනවා. දෘශ්‍යමය රසයට ප්‍රේක්ෂකයා වඩාත් ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම නාට්‍යමය අවස්ථා මනා ලෙස සම්බන්ධ කිරීමටත් නාට්‍යයේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමටත් පසුතල නිර්මාණ වැදගත් වෙනවා. නාට්‍යයේ විවිධ දර්ශන ඒ වගේම ජවනික එකිනෙකට සම්බන්ධ වීමේදී එහි අදහස පැහැදිලිව ගලා යාමට පසුතල ඉතා වැදගත් වෙනවා. වේදිකාවේ හිස් බව දුරු කිරීමටත් රංගන අවකාශ හඳුනාගෙන රංගන ශිල්පීන්ට නුහුරු බවකින් තොරව පරිපූර්ණ රංගයක් දැක්වීමටත් එය මනා පිටුවහලක් වෙනවා. මොකද යම් අවස්ථාවක් අනුකරණය කරනකොට ඒ අවස්ථාවට අදාළ පසුබිම තුළ භාව ප්‍රකාශනාත්මක ගුණයෙන් යුතුව එය සිදු කිරීම වඩාත් පහසු නිසා. ප්‍රේක්ෂකයාට තමාට නුහුරු සංස්කෘතියක් හෝ භූගෝලීය සාධක පදනම් වූ නාට්‍යයක් පහසුවෙන් අවබෝධ කර ගැනීමටත් මේ පසුතල නිර්මාණ වැදගත් වෙනවා. උදාහරණ විදිහට පසුතලයේ ලෙස වේදිකාව මත නිර්මාණය වී ඇති ගිනි උඳුනක් ඒ නාට්‍ය සීතල රටක පසුබිම් වූ නාට්‍යයක් බව අපට පහසුවෙන් වටහා දෙනවා. ප්‍රේක්ෂකයාගේ නිර්මාණාත්මක දැනුම විවිධ සංස්කෘතීන් හා භූගෝලීය සාධක පිළිබඳ දැනුම නාට්‍යයකට ඉතා නිර්මාණශීලීව නිර්මාණය කරන ලද පසුතල මගින් ලබා දෙන්න පුළුවන්. දැන් අපි බලමු වේදිකා නාට්‍ය නිර්මාණයකට පසුතල නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. නාට්‍යයේ ප්‍රාසංගික බව, දෘශ්‍ය ගෝචර භාවය වඩා රසවත්ව ප්‍රේක්ෂකයා හමුවට ගෙන යාමට නිර්මාණාත්මකව, නාට්‍යෝචිතව, අලංකාරව පසුතල නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. නාට්‍ය කුමන ශෛලියේද, යුගයේද, කුමන දේශයකට අයත්ද, කාලයකට අයත්ද, එහි පසුබිම කුමක්ද කියන එක පළමුව බලන්න අවශ්‍යයි. ඒ අනුව නාට්‍ය පිටපත හදාරමින් සාකච්ඡා කරමින් තමයි පසුතල නිර්මාණ කාර්ය සිදු කළ යුත්තේ. ඒ වගේම නිර්මාණය කරන පසුතල ඉතා සරලව නිර්මාණය කළ යුතුයි. මොකද රංගන ශිල්පීන්ට තම රංගන කාර්යයේදී පසුතල සමග කටයුතු කරන අවස්ථාවන්වල ඒවා හැසිරවීමට පහසු විය යුතු නිසා. තවද මේවා මගින් සිදුවිය යුත්තේ රංගනයට මනා පිටුවහලක් ලබා දීම බව වටහා ගත යුතු වෙනවා. ඒ වගේම තමයි නළු කාර්ය ඉස්මතු වෙන ආකාරයට රූපණ රටාවන්ට ගැළපෙන පරිදි නිර්මාණය කළ යුතු අතර රංගන ශිල්පීන්ට රංගනයේදී බාධාවක් නොවන ආකාරයට නිර්මාණය කළ යුතු වෙනවා. එහිදී රංග වින්‍යාසයන් පිළිබඳව, ඒ කියන්නේ රූපණ ශිල්පීන් වේදිකාවේ අවකාශයේ යොදා ගන්නා ආකාරයන් පිළිබඳව වැටහීමකින් යුතුව පසුතල නිර්මාණය කළ යුතු වෙනවා. මේ පසුතල නිර්මාණ වේදිකාව මත භාවිතා කරන සැරසිල්ලක් පමණක් නොවන නිසා රංගන ශිල්පීන්ගේ රංගනය හා පසුතල නිර්මාණ එකිනෙකට සම්බන්ධ විය යුතුයි. ඒ කියන්නේ සෑම විටම පසුතල හා බාණ්ඩ නාට්‍යයේ ක්‍රියාවලිය හා බැඳී පැවතිය යුතු වෙනවා. වේදිකාව මත ආලෝකය භාවිතා කරන විට පසුතල ත්‍රිමාණ ලක්ෂණ සහිතව වේදිකාවේ ගැඹුර ඉස්මතු වෙන ආකාරයට නිර්මාණය කළ යුතුයි. වර්ණ ගැලපීම මේ පසුතල නිර්මාණවලදී සලකා බැලිය යුතු තවත් කාරණයක්. වේශභූෂණ, අංග රචනා හා රංගාලෝක වර්ණ සමග පසුතලවල වර්ණත් මනාව සුසංයෝජනය වීම වැදගත් වෙනවා. වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමෙන් පසු ඒ විවිධ ප්‍රදේශවල විවිධ වේදිකාවල ප්‍රදර්ශනය කිරීමේදී පසුතල නිර්මාණ පහසුවෙන් ගෙන යා හැකි ආකාරයට නිර්මාණය කර ගැනීමත් වැදගත්. ඒ වගේම ඒවා ශක්තිමත්ව නමුත් පහසුවෙන් ගැලවීමට හා සවිකිරීමට හැකි පරිදි නිර්මාණය කළ යුතු වෙනවා. මෙහිදී බහුකාර්ය බව කියන එක පිළිබඳ සලකා බැලීම වටිනවා. ඒ කියන්නේ එකම පසුතලය අපට නාට්‍යයේ විවිධ අවස්ථාවන්ට අනුව යොදාගත හැකි අයුරින් නිර්මාණය කර ගැනීමයි. උදාහරණ විදිහට යම් නාට්‍යයක හතරැස් පෙට්ටියක් හැඩයට නිර්මාණය කරගත් පසුතලයක් අපට නාට්‍යයේ අවශ්‍යතාවය අනුව පුටුවක් ලෙස, මේසයක් ලෙස, බංකුවක් ලෙස හෝ ඇඳක් ලෙස වුවත් භාවිතා කළ හැකි අයුරින් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට පසුතල නිර්මාණය කිරීමේදී මේ පසුතල නිර්මාණ ශිල්පියාට බොහෝ ශිල්ප ක්‍රම පිළිබඳ දැනුමක් අවශ්‍ය බව අපිට පැහැදිලි වෙනවා. වර්ණ පිළිබඳ, හැඩතල පිළිබඳ වගේම විවිධ සංස්කෘතික, භූගෝලීය, දේශපාලන, සමාජීය, ආර්ථික, ආගමික ලක්ෂණයන් පිළිබඳ දැනුමත් වැදගත් වෙනවා. ඒ විදිහට බැලුවම වාස්තු විද්‍යාව, වඩු කර්මාන්තය, චිත්‍ර ශිල්පය ආදී ශිල්පීය ඥානය පසුතල නිර්මාණ ශිල්පියාට තිබීම වැදගත් වෙන බව අපිට පේනවා. තමන් වේදිකා නාට්‍ය සඳහා නිර්මාණය කරන පසුතලය පිළිබඳ දල සටහන් හා සැලසුම් ඇඳ අවසන් නිගමනයකට පැමිණ පසුතලයේ නිර්මාණය කිරීමත් ඉතාමත් වැදගත්. වේදිකා නාට්‍ය සම්ප්‍රදායේදී පසුතල නිර්මාණ සැලසුමකදී භාවිතා කරන විවිධ සංකේතයන් පිළිබඳ දැනුමද මෙහිදී වැදගත් වෙනවා. සමස්තයක් විදියට ගත්තම රංගනය අභිබවා නොයන ආකාරයට රංගනයට මනා පිටුවහලක් ලබා දෙමින් නාට්‍යයේ අදහස ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කිරීමට වඩාත් යෝග්‍ය ලෙස නිර්මාණශීලීව පසුතල නිර්මාණය කළ යුතුයි. එවැනි පසුතලයක් නාට්‍යයේ සාර්ථකත්වයට බෙහෙවින් වැදගත් වෙනවා. නාට්‍ය නිර්මාණයකදී පසුතල නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තමයි අපි ඒ විදිහට සාකච්ඡා කරේ. එහෙනම් ප්‍රේක්ෂක රසවින්දනයට වඩාත් වැදගත් වෙන නාට්‍ය පිළිබඳ අර්ථ රසක් නිකුත් කරන මේ වේශභූෂණ හා පසුතල නිර්මාණ ඉතා නිර්මාණාත්මකව නාට්‍යයට වඩාත් උචිත පරිදි නිර්මාණය කිරීම නාට්‍යයේ සාර්ථකත්වයට බලපාන බව අපිට පැහැදිලි වෙනවා. ඉතින් අද අපේ මාතෘකාව උනේ ආනුෂංගික කලා අතරින් වේශභූෂණ හා පසුතල නිර්මාණ කියන මාතෘකා. වේදිකා නාට්‍යයක වේශභූෂණ හා පසුතල කියන්නේ මොනවද? වේශභූෂණ හා පසුතලවල ඇති වැදගත්කම කුමක්ද? වේශභූෂණ හා පසුතල නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා තමයි අපි ඒ යටතේ සාකච්ඡා කරේ. එහෙනම් තවත් දවසක අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු. ආයුබෝවන්.